ඉ පිළිගනාදී පිළිගැනීම ගරුවක් ග්‍රමත්තුමා
කරු කතානායකතුමනි ක්‍රම හා විධිවිධාන කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124/6 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ක්‍රම හා විධිවිධාන කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රේගු ආඥා පනත 235 අධිකාරිය 10 වගන්තිය ඇත්තේ ආනයන තීරුපතු සම්බන්ධ යෝජනා සම්මතය 2023 අගෝස්තු 29 දින ඇති අංක 23.47 ඇදීර 0.6 දන්නා විශේෂ කැසට් පත්‍රය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2.5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලද 2023 අගෝස්තු 1 දින ඇති අංක 23.43 ඇදීර 11 දරන විශේෂ කැසට් පත්‍රය පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත දෙවන වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලද 2023 අගෝස්තු 17 වෙනිදා දින ඇති අංක 23.45 දින 64 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත 2.5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් වැඩ බලන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 අගෝස්තු 21 දින ඇති අංක 23.46 ඇදීර 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවන වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලද 2023 සැප්තැම්බර් 8 වෙනි දින ඇති අංක 23.47 අදින 47 දරන අතිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2.5 වගන්ති යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ඔක්තෝබර් 14 වෙනි දින ඇති අංක 23.53 අදින 77 දරන අතිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම යෝජනා සම්මතය සහ නියමයන් රජයේ මුදල් පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
අධිකරණ හා බන්ධනාගාරයට
කරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව ගරු සරත් වීරසේකර
එතුමා වෙනුවට නිමල් පියතිස්ස මන්ත්‍රී පාසල්
නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යොමු කරන ලද 2022 වර්ෂය සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා.
කතානායකතුමනි බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම ලලිත් එල්ලාවල මෙතුමා.
රු කතානායකතුමනි පානඳුර ගොරපොළ කුමාරදුංග මුනිදාස් මාවත අංක විසුවා B1 ධර්ණ ස්ථානයේ පදිංචි VWL දීපාල් ප්‍රාන්දු මහත්මයාගේ ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
වීරසුමන වීරසිංහ මෙතුමා. වාචික පිළිතුරු පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ වේලුකුමා මන්ත්‍රීතුමා
ප්‍රශ්න අහන්න.
ගරු කතානායකතුමනි සති 3ක් අල්ලිලා සිටිනවා.
3 weeks. වඩිවේල් සුරේෂ් මහත්මයා
absent.
ලලිත් එල්ලාවල මහත්මයා
ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි කරුණාලි තෙල්ලාවල මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර A1 ඇමරිකානු ඩොලර් මිලියන 247.7 2 නැත 3 අදාළ නොවේ 4 රජයේ අරමුදල් වැය කර නැත 5 අරමුදල් ලබා ගන්න ආයතනයේ චීන එක්සිම් බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100යි සහනදායීන අය Airport and Aviation Service Sri Lanka Private Limited, American Dollar Million Panas Hatai Dasam Hatai, Main Rupial Billion Hatrak, Jati Kitrikini, Banki, Naikar Nikutuak, Magin Labagana Labi, Haya Amunu Meka Balana, Aika Nata Deka China Harbor Engineering Corporation, Samagami, Gimme Unsolicited Offerica Kanua. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත තුන නොදනි අදාළ නොවේ ඇමුණුම එකේ ගරු මන්ත්‍රීතුමා 2017 ඉඳන් මේ දක්වා සම්පූර්ණ ආදායමත් වියදමත් තියෙනවා ඒ අනුව දල වශයෙන් ගත්තොත් සෑම වසරකම බිලියන 2ක පමණ පාඩුවක් සිදු වී තිබෙනවා දැන් මේ තත්වය මේ පාඩුව 2023 වෙනකොට 2017 පාඩුව බිලියන 2ක් විතර වුණා 2018ෙත් ඒ වගේමයි 2019ෙත් ඒ වගේමයි 2020ෙත් ඒ වගේමයි 2021ේ යම් දියුණුවක් ලබා තිනවා අඩු වීමක් තියෙනවා 2023 වෙනකොට අපි මේ පාඩුව බිලියන 1.1ක් දක්වා අඩු කරගෙන තියෙනවා
දරු කතානායකතුමනි ඇත්තටම මේ වගේ මේ රටට නොගැලපෙන විදියට රටේ ආදායමක් නැති දෙයකට මුදල් ගැනීම තුල තමයි මේ ඇත්තටම අද රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම මම ඔබතුමාගෙන් අහන්න කැමති මේක දැන් ලාභ ලබන තත්වයට ගන්න නම් ඔබතුමාගේ පැත්තෙන් අමාත්‍යංශ පැත්තෙන් මොකක්ද කරන්නේ මේ පාඩුව මේක අපි මේ වගේ රටේ ආදායම ගැන හිතන්නේ නැතුව මේ වගේ ණය අරගෙන මේ වගේ ඵලදායි නොවන දෙයක් කිරීම තුළ රටට ඒ පාඩුව දරපු ඒ අය සම්බන්ධව අපි ගත යුතු පියවර මොකද්ද ගන්න පියවර මොකද්ද කියන එකත් මම මේ අවස්ථාවේදී අහන්න කැමතියි
ගරු මන්ත්‍රීතුමා මගේ විෂයපතේට අසු වෙන ප්‍රමාණයට මට උත්තර දෙන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි මේ ගුවන් තොටුපළ සෑදීම නිසා අපිට පාඩුවක් ලැබිලා තියෙන විදිය ඇත්ත නමුත් එය ලාභදායී බවට පත් කර ගැනීම සඳහා අපි ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තියෙනවා ඒ අනුව තමයි බිලියන 2ක් පමණ වූ පාඩුව මේ වන විට බිලියන 1.2කට අඩු කරගෙන තියෙන්නේ දැන් වැඩි ගුවන් යාන ප්‍රමාණයක් ඉතින්ට පැමිණෙනවා ඒ වගේම අපි දැනටමත් අභිලාෂ කැඳවීමක් කරලා තිනවා පෞද්ගලික අංශයෙන් මෙය වඩාත් ආකර්ශනීය ගුවන් තොටුපළ බවට පත් කිරීම සඳහා එන ආයෝජකින්ට ඉඩ ලබා දීමට ඒ අභිලාෂ කැඳවීමේ ඒ කාර්ය අනුව දැනට අපේ ටෙක්නිකල් ඉවැලියුේෂන් කමිටී එකක් මගින් ඒ ලැබිච්ච අභිලාෂයන් අගෙවීමට ලක් කරගෙන යනවා තව සතියක් දෙකක් යනකොට ඒ පිළිබඳ ස්ථීර තීන්දුවක් මට ලබා දෙන්න පුළුවන් ඊළඟ කාරණේ තමයි මේ ගුවන් තොටුපළෙන් අපට විශාල වාසියකුත් තියෙනවා එකක් තමයි ගුවන් යානා ලංකාවට පැමිණුණාම ඔබ දන්නවා සමහර අවස්ථාවන්හිදී කටුනායක ගුවන් තොටුපළේ තියෙන කාලගුණික තත්ත්වයන් නිසා සමහර අවස්ථාවන්හිදී ගුවන් යානා හරවලා යවන්නට ඕන අපිට හරවලා යවන්නට තියෙන්නේ මදු රාශියට එතකොට ගුවන් යානා වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් හැම විටම ගෙන එනවා මේ ගුවන් යානා තුල නැවත හදිස්සියක් වුණත් හරවගෙන යන්න නමුත් මත්තල ගුවන් තොටුපළ ඔබ දන්නවා විනාඩි 20ක පමණ කාල සීමාවක් යන්නේ ඉතා සුළු ප්‍රමාණයක් අපිට වැය වෙන්නේ ඒ අනුව ගුවන් යානා ප්‍රිය හැම වෙලාවෙම බලනවා රටකට එනකොට ඒකේ තියෙන ඕල්ටර්නේටිව් එයාපෝර්ට් එක විකල්ප එයාපෝර්ට් එකක් තියෙනවාද කියලා ඒ අතින් ගුවන් යානා ක්ෂේත්‍රයේ සමස්තයක් වශයෙන් ගත්තොත් මෙයින් යම් කුකුලක් ලබා දීලා තියෙනවා තියෙන එකත් කියන්නට ඕන ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ දැනට මේ එක්කෝ පෞද්ගලික අංශය මගින් තවත් ආයෝජනයක් ඇති කරලා වැඩි ඔබතුමා දන්නවා දැන් සියලුම රුසියානු ගුවන් යානාවල වැඩිපුර සංචාරකයන් දකුණු පළාතට ගෙන එන්නේ මත්තල ගුවන් තොටුපළ තුලින් ඉතින් ඒ නිසා ඒකෙන් ලාභයක් වෙන එක ඇත්ත. ලෝකයේ සෑම ගුවන් තොටුපළකින්ම ලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේකේ යම් සමබරතාවයක් අපි ඇති කරගන්නට ඕන. නමුත් දකුණු පළාතේ දියුණුව සඳහා අනාගතයේදී සංචාරක ව්‍යාපාරය සඳහා මේ ගුවන් තොටුපළ අපිට දියුණු කරගන්න පුළුවන්. නමුත් ගුවන් තොටුපළක් හැදුව දවසේ ඉඳන්ම අපිට ලාභ ලබා ගැනීමට පුළුවන් කමක් නැහැ. අපිට එහෙම ලාභ ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් හොඳයි. නමුත් ඒක මේ අවස්ථාවේ සිදු වෙලා නැහැ.
හරි. තව ඔබතුමාගේ අහන්න කැමති තව එක ප්‍රශ්නයක්. ඇත්තටම ඔබතුමාව කියන විදියට මට තේරිච්ච විදියට මේක රටට බරක් නෙමෙයි කියන ද කියන එක මගේ අහන්න කැමති. අනිත් එක ගරු අමතුමනි, මම දන්න තරමින් දැන් උදාහරණයකට අපි ඒ කාලේ හදපු සියලු දේ පාඩුවට යන්න ඒගන දැන් ඔය දකුණු පළාතේ දියුණු කරන්න කියලා ඔබතුමා කියනවනේ ඉස්සරහට හොඳයි කියලා. හැබැයි එතන හම්බන්තොට සවනාගාරය හැදුවා. සවනාගාරයේ බිලියන ගාණක් වියදම් කරලා හැදුවා. අද හරක් ලඟින තත්වයට පත් වෙලා තියෙනවා. මොකද මම දන්න තරමින් BMICH එකට වඩා පහසුකම් ඒකේ තියෙනවා. හරි, මේ ගත්ත වැරදි තීන්දුව නිසා තමයි අද මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ මේ ගත්ත වැරදි තීන්දුව වලට ඒ වැරදි තීන්දුව ගත්ත කැබිනට් එකටම මේ දඬුවම් දෙන්න ඕන. මේ වගේ වැරදි තීන්දුව ගත්තට එදා ඒ වැරදි තීන්දුව ගත්ත එකට. ඒක නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ රටට බරක් වෙලා තියෙන මේ වගේ ගුවන්තොටු පොලක් අපිට කවද්ද මේක ලාභ ලබන තත්ත්වයට පත් කරන්න පුළුවන් කියන දිනවකවානුව ඔබතුමාට කියන්න පුළුවන්ද කියන එක මම අහන්න කැමතියි.
අරුවක් කියන්න බෑ කතානායකතුමනි. යම් වාණිජමය ව්‍යාපෘතියකින් ලාභ ලබා ගැනීම සඳහා යම් යම් ක්‍රමවේදයන් හා උපක්‍රමයන් යොදන්න සිදු වෙනවා. අපි දැන් කරන්න යන්නේ පෞද්ගලික අංශයෙන් අපි අභිලාෂ කැඳවලා තිනවා මේ ගුවන් තොටුපළේ ගුවන් යානා එකලස් කිරීම, ඒ වගේම ගුවන් යානා අලුත් වැඩියා කිරීම වැනි කාර්යයන් සඳහා මේ ගුවන් තොටුපළ ලබා දීමට. ඉතින් ඒ සඳහා ඒ දැනට අභිලාෂයන් 6-7ක් ඇවිල්ලා තිනවා. ඒවා අපිට යම් ආකර්ෂණය කරන්න පුළුවන් වුණොත් අපිට අවුරුදු 3-4කදී මේ මුදල ලබා අපිට
බොහොම ස්තුතියි.
දැන් කරන මුදලට සා සමාන ආදායමක් ලබා ගන්න පුළුවන්.
දලසලා පෙරමැතුමා,
මම අහනවා ගරු කතානායකතුමනි.
කතානායකතුමනි මාසයක් කල් ඉල්ලා සිටි.
මාසයක් කල් දෙන්න. රත්නසේකර මැතුමා,
ගරු කතානායකතුමනි ප්‍රශ්නය අහනවා. ගරු ඇමතුමනි ප්‍රශ්නෙත් කියවලා උත්තරේ කියනවා හොඳයි.
ගරු කතානායකතුමනි, ගරු රත්නසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය සහ පිළිතුරු අයන්න එක මේ වන විට ශ්‍රී ලංකාවේ සාක්ෂර අනුපාතය. පිළිතුර සාමාන්‍ය 93.3, ස්ත්‍රී 92.3, පුරුෂ 94.3, දත්ත මූලාශ්‍රය මහ බැංකු ආරක්ෂක වාර්තාව 2022. දෙක, ප්‍රශ්නයට පිළිතුරු වාර්ෂිකව පාසල් හැරයන සිසුන් සංඛ්‍යාව 1x90 වෙන්වෙන් වශයෙන් කොපමණද? ගරු කතානායකතුමනි, 2012 වර්ෂයේ ග්‍රේඩ් 1 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා මුළු සංඛ්‍යාව මම එතුමාට විස්තර සහිතව දෙන්නම්. පිරිමි ගැහෙන කොප්පමණද කියලා වෙන වෙනම ශ්‍රේණියෙන් ශ්‍රේණිය දෙන්නත් පුළුවන්. 2012 වර්ෂයේ ගත්තොත් 39,899 මුළු සංඛ්‍යාව. 2013 37,687, 2014 34,358, 2015 30,055, 2016 31,539, 2017 28,225, 2018 26,077, 2019 27,590, 2020 22,765, 2021 19,924. ඒ අනුව 2012 මුළු සංඛ්‍යාව හැර යන සංඛ්‍යාව 39,899 ඉඳලා 2021 වෙනකොට 19,924 දක්වා අඩුවීමක් පෙන්නුම් කරනවා. 3. පාසරණ සුසුඳැති වෘත්ති පුහුණු පාඨමාලා සංඛ්‍යාව 6,661 ඔක්කොම. 4. වර්ෂ 2020 සිට 22 දක්වා එම වෘත්තීය පුහුණු පාඨමාල ඇත්තේ පුහුණු ලබා දී ඇති සංඛ්‍යාව එක් එක් වර්ෂ 90 වෙනුවෙන් වශයෙන් කොපමණද 2020 පුහුණුව ලබා ඇති සංඛ්‍යාව 124,419ක් 2021 147,919ක් 2022 166,418ක් ආයන්න මේ වෙනුවට ශ්‍රී ලංකාවේ කාර්මික විද්‍යාල සංඛ්‍යාව කොපමණද 39ක් දෙක ඒ අතරින් ක්‍රියාත්මක උපදින කාර්මික විද්‍යාල සංඛ්‍යාව කොපමණද එම සංඛ්‍යාවමයි 39 තුන මේ වෙනුවට කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලැබෙන සිසු සංඛ්‍යාව කොපමණද 32,682ක් 2023 සඳහා බඳවා ගැනීම 24,413ක් සහ පෙර වර්ෂවල බඳවාගත් 8,269ක් සමග ඈන අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, මම ඔබතුමාගෙන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා. දැන් ඔබතුමා මම දන්නවා අවංක උත්සාහයක් ගත්තා මේ අපොස උසස් පෙළ විභාගය සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය කියන විභාග දෙකම නියමිත කාලසටහනට ගන්න. නියමිත කාලවකවානුවට ගන්න උසස් පෙළ විභාගය අගෝස්තු මාසෙටත් ඊළඟට සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසෙටත් ගන්න ඔබතුමා අවංක උත්සාහයක් දරමින් සිටියා කියලා අපට පෙනුණා. හැබැයි දැන් එමෙතුමනේ ඔබතුමා මෙවර උසස් පෙළට ගත්ත උත්සාහයත් අසාර්ථක වුණා. අසාර්ථක වෙන්න හේතු වුණේ යම් යම් අය නඩු ගියා, විවිධ කාල ඉල්ලුවා, උද්ඝෝෂණ කළා. මේකට බලපෑවේ ප්‍රධාන වශයෙන්ම ප්‍රතිඵල ප්‍රමාද අර අනික් හේතු කලින් තිබ්බ පාසල් ප්‍රශ්න තියෙන තිබුණා. අපි ඒක දැන් කතා කරලා තියෙන ඕන තරම් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක්. දැන් උදාහරණයක් ඇරෙන මෙවර ගත්තොත් සාමාන්‍ය පිළි විභාගේ පවත්වල දැන් මාස 6ක් වෙනවා. හැබැයි මේ මාස 6 කියන්නේ මුතුම ටිකක් අසාමාන්‍ය කාලයක්. මොනෝනත් මන් දකින්න පෙර ආණ්ඩුවේ මේ ප්‍රතිඵල දෙන දින නිශ්චිතව කියලා තිබුණා. සාමාන්‍ය පිළි විභාගයේ මේ දිනේ කැලෙන්ඩර් එකක් තිබුණා. නමුත් දැන් මේ මාස 6ක් විතර ප්‍රමාද වීම මත දැන් ඊළඟ උසස් පෙළ පන්ති පටන් ගන්න වෙන්නේ දැන් තාම දීලා නැති නිසා දෙසැම්බර් මාසේ ප්‍රතිඵල දුන්නත් අපට උසස් පෙළ පන්ති පටන් ගන්න වෙන්නේ ජනවාරි. ඒතර ඒ පන්ති වලට අඩු ගන්න උසස් පෙළ පන්ති ළමයි අවුරුදු දෙකක් තියන්න ඕන. අවුරුදු දෙකක් තියලා අපට 25 විභාගේ තියන්න වෙන්නේ උසස් පෙළ දෙසැම්බර් මාසේ. ඒතර ඉම්මහට ගන්න බෑ. ඒ නිසා හැමතුමනි මම සාමාන්‍යයෙන් අවුරුදු 21ක් ඇගේම් ක්‍රියාවලිය තුළ ප්‍රධාන පරීක්ෂකරෙක් කියලා සිංගලා තියෙනවා. ඒ නිසා විභාග මධ්‍යස්ථ ගේමේ මධ්‍යස්ථාන වලින් ලකුණු ලැබිස්තු විභාගයට විභාග දෙපාර්තමේන්තුවට මේ ප්‍රමාදයක් නැහැ. ඒක මම දන්නවා. පැනල් කීපයක් ප්‍රමාද වුණත් ඒක විභාග දෙපාර්තමේන්තුවට ගෙන්නලා ඉතම ඉක්මනින් ඒ වැඩේ කරනවා. අමතුමනේ මට හිතෙන විදිහට මම වැරදි නම් ඔබතුමා මම අහන ප්‍රශ්නේ උත්තරේ වැරදි කරන්න මට හිතෙන විදිහට මේ විභාග දෙපාර්තමේන්තුව තුල මේ ප්‍රතිඵල නිම කිරීම සඳහා
නිකුත් කිරීම සඳහා
කාලය වැඩි. ගරු කතානායකතුමනි, ඔබතුමා හොඳටම දන්නවා මේ පාර්ලිමේන්තුවේ කවදාවත් කිසිවකට බාධා නොකරන මිනිහෙක් මම. ඇයි ඔබතුමා ඔච්චර සාදාලා?
ඔබතුමාට බඳ ඔබතුමා
ප්‍රශ්නේ වලට පොඩි වෙලාවක් දෙන්න. මේ පාර්ලිමේන්තුවේ අපි ඉන්නවනේ, මිනිස්සු ප්‍රසන්න හැටි අපි දන්නවනේ.
කෙලින් ප්‍රශ්නේ අහන්න.
ඔබතුමා කරුණාකරලා මට ඉඩක් දෙන්න, මේක පැහැදිලි කරලා කියන්න. අපි හැමදාම ඉවසලා ඇතිනේ.
ඔබතුමා මුණ ගැ ඇමතුමා මුණ ගැ
කියනවා. නෑ ඔබතුමා මට අවස්ථාවක් දෙන්න. අනික ප්‍රශ්න ගණනාවක් ඇහුවේ නෑ. මේකේ මොනතරම් කාලිනාස්ති කරනවද? මිනිස්සු වැදගත් ප්‍රශ්න රටේ වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. ඔබතුමා අපි ඉවසනවා කියලා කිව්වම ඔහොම කරන්න එපා. මට අවස්ථාව දෙන්න. ඒ නිසා මං අහන්නේ දැන් මේ ප්‍රතිඵල ප්‍රමාදයේ උසහම්මන පිළිභාගේ මාස 6ක් පරක් වෙලා තියෙනවා. ඉතින් ගත වෙලා තියෙනවා. ඉතින් මේක දුන්නේ නැත්නම් දෙසැම්බර් මාස වෙනකොට ජනවාරි පන්ති පටන් ගන්න බැරි වෙයි. ඒ නිසා ඇමතිතුමා දැන් මම අහන ප්‍රශ්නේ තමයි මේක චූටි අනුප්‍රශ්න තුනකින් යුක්තයි. සාමාන්‍ය පිළිභාගේ මේ වාර ප්‍රතිඵල දෙන්නේ කවදද? ඊළඟට විභාග දෙපාර්තමේන්තුව තුළ මේ සඳහා වැඩි කාලයක් ගත වීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද? මේ ප්‍රතිඵල ඉදිරියේදීවත් පිළිවෙලකට යම් නිශ්චිත දිනයකට දෙන්න ගෙන ඇති වැඩ පිළිවෙල මොකක්ද?
ප්‍රශ්න තුනයි.
ගරු කතානායකතුමනි, මේ දක්වා විභාග ප්‍රතිඵල වරින් වර ප්‍රමාද වෙමින් ආවේ හේතු කීපයක් මත. එකක් පැහැදිලිව දන්නව, 2021 තිබිච්ච තත්ත්වයත් එක්ක මීටත් වඩා වැඩි කාලයක් විභාග ප්‍රතිඵල නිකුත් කරන්න කල්ගත වුණා. මොකද සමහර විෂයන් තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ තියන්නත් ඕනේ. ප්‍රායෝගික පරීක්ෂණ තියන්නේ උත්තරපත්‍ර සමීක්ෂණයත් සමගෝ ඉන් පස්සේ. එතකොට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම උත්තරපත්‍ර සමීක්ෂණය කරන අයගේ තවත් හේතුවක් වුණා. සමහර විභාග උත්තරපත්‍ර පරීක්ෂා කරපු මධ්‍යස්ථානවල පේපර් පැකට් එක කඩලා අර වවුචර් එක හරියට එන්නේ නැත්නම් එතකම් බලන් ඉන්නෝ පේපර් මාකින් පටන් ගන්න නැතුව. මේ මතක තියාගන්න ඕනේ මේ එදා හිටපු රට නෙවෙයි අද තියෙන්නේ. ඔබතුමා පේපර් මාකින් කරන කාලේ තිබිච්ච ආකල්ප නෙවෙයි අද රටේ තියෙන්නේ. මෙතනට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ගරු කථානායකතුමනි දැන් පහේ ශිෂ්‍යත්වයේ හරියටම මාසෙන් දුන්නා. ඔද ප්‍රතිඵල ටික ආවා ඊළඟ සතිය ඉවර කළා දුන්නා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ ලක්ෂ 6කට ආසන්න සංඛ්‍යාව පෙනී ඉඳලා තියෙනවා. ඊට වඩා විෂයන් සංඛ්‍යාව වැඩි. ඉතින් ඒක නිසා අපි ඒකට කඩිනම් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන්නයි කියලා අපි උපදෙස් දීලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවට. විභාග පනතනු විභාග කොමසාරිස්වරයා විභාග පවත්වන්නේ ප්‍රතිඵල නිකුත් කරන්නේ. මෙවර ප්‍රතිඵලය ඊළඟ දවස් 2-3 ඇතුළත නිකුත් කරાવી දැන් අවසාන අධ්‍යයනයේ පරීක්ෂා කළා ඒවා නිවැරදිව කරගෙන යන්නේ. මම නම් ඔය ගේට්ටුවෙන් ඇතුළටවත් මම යන්නේ නැහැ. එහෙම යන්න කැමතිත් නැහැ. අපි කරන්නේ විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය ප්‍රතිපාදන හොයලා දීලා ඒගොල්ලන්ට අවශ්‍ය සහයෝගය දීම පමණයි සම්පූර්ණයෙන්ම එතන විභාග පනතනුව විභාග කොමසාරිස් කාර්යාලයේ තියෙන එකක්. හැබැයි ඉදිරියේදී යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක මේ අගයම් ක්‍රියාවලියේ කඩිනම් කිරීම සඳහාත් ඒවා යම් වෙනස්කම් වලට භාජනය වීමටත් නියමිතව තිබෙනවා. ඉතින් ඒක නිසා ඒකටත් සිදුවේවි. මට ඒ එතුමා කියපු මම හිතන්නේ අහපු අනුප්‍රශ්න තුනටම මම උත්තර ලබා දුන්නා ඉදිරියේදී. ප්‍රතිසංස්කරණත් එක්ක නිශ්චිත දිනයක විභාග පැවැත්වීම ගැනත් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රකාශයට පත් කිරීමට අපි යෝජනා කරලා තියෙනවා.
ප්‍රශ්න 3-4.
එක ප්‍රශ්නෙට ඇහුවේ කතානායකතුමායි මට අවසර දෙන්න ඒක පළවෙනි ප්‍රශ්නේ කියලා ඇහුවේ. එදා අමරතුමා මේ ඔබතුමා ඉවසලා චොට ඉවසන්න. ඉතා කලාතුරකින් අපි කතා කරන්නේ ප්‍රශ්නයක් කාන්නේ.
හරි හරි හරි.
ඔබතුමා ලයිස්තු බලන්න මම ප්‍රශ්න කීයද අහලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ කියලා. ඒ නිසා අපට අවස්ථාවක් දෙන්න මේ ඊළඟට මේ මම අහන්න හදන්නේ අමරතුමනි මේ අර දැන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අර මම කියන්නේ කැබිනට් අනුකාරක දවස් පත් කරලා ඒකට විද්වත් කපා පත් කරලා දැන් ප්‍රතිපත්තිමය තීන්දු ටිකක් අරන් තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනකොත් ඔබතුමා සභාගත කරලා තිබුණා ඒක අපි දන්නවා. ඒතර මේකේ අමතුමනි දැන් මට යම් තොරතුරු තියෙනවා ඉදිරියේදී මේ විශ්වවිද්‍යාලට තෝරා ගැනීම සම්බන්ධයෙන් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොටේ 50% ලකුණු පාසල් පාදක ඇගීම හරහා පාසල් ගුරුවරු මගින් ලබා දෙයිම කියන එකක් තියෙනවා කියලා තොරතුරු තියෙනවා. දැන් ලංකාව කියන්නේ අමතුමනි බොහොම කුණු වෙච්ච රටක් ඉඳලා උඩේ ඉඳන් පහල කාලේ ඉඳන් ඉහළට. ඒ නිසා මේක විශ්වවිද්‍යාලයට තෝරා ගැනීම සඳහා වන ලකුණු පාසල් මට්ටමේ ගුරුවරුන් විසින් 50% දෙන්න ගත්තොත් අර්බුද අතිවිශාල ප්‍රමාණයක් පැන නගීවි. ඔබතුමාට හිතා ගන්න පුළුවන් මේ මොන වගේ අර්බුද මේකේ ඉද කියලා. මේ ලංකාව වගේ රටක මම කියන්නේ ලංකාව වගේ රටක මේක හොඳ රටවල් වල හොඳට ක්‍රියාත්මක වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්න හැටියට අහන්නේ එහෙම වැඩපිළිවෙලක් තියෙනවද? ඒක ඔබතුමා දකින විදිහට සාධාරණ වැඩපිළිවෙලක් වෙයිද?
ගරු කථානායකතුමනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මම මීට කලින් අවස්ථාවක් කියලා තිනවා අවුරුද්දකින් දෙහිකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සඳහා අඩුම තරමේ අවුරුදු 10ක් ගත වෙනවා මේක සම්පූර්ණ සර්කල් එක ඉවර කරන්න. දැනට කරලා තින්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කළා. ඒ රාමුව අමාත්‍ය මණ්ඩලයේ අනුමත කළා. පාර්ලිමේන්තුවේ සභාගත කළා. ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළා තියෙනවා. ඒතර එතන දැන් සාකච්ඡා වෙලා උතන ඉන්න ඔබතුමාගේ ඉස්සරහම ඔය සභාපතිතුමා ඊළඟ සතිය දෙක තුලදී ඒගොල්ලෝ තවදුරටත් සාකච්ඡා කරලා මේ ප්‍රතිපත්ති කරුණු වලට එකතු කරන්න තියෙන ඒවා යෝජනා කළා ඒවා අපි. ඊට පස්සේ මේ සභාවේ අනුමත කළාන් පස්සේ තමයි අපි ඉම්ප්ලිමෙන්ටේෂන් එක පටන් ගන්න. ඒතර ක්‍රියාත්මක වීම අධ්‍යයන කීපයකින් වෙන්නේ. තාම උසස් පෙළ විභාගයේ අගයම් පිළිබඳව කිසිදු තීරණයක් අරගෙන නැහැ. මේ පිළිබඳව දැන්ට කලකට මාස කීපයකට පෙර විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කළා. ඒ අය දැන්ට වාර්තාවක් සකස් කළා තිනෝ කොහොමද අගයම් ක්‍රියාවලිය විශ්වවිද්‍යාලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයන් මොනවාද කියලා විකල්පත් එක්ක. ඒ අර එතනින් එහාට ඒක සාකච්ඡා කළ නැහැ. අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙත් ඔය පිළිබඳව කියලා නැහැ. ප්‍රතිපත්ති රාමුව කියලා තින්නේ කොහොමද අපි දරුවන්ගේ වයස්ගත වීම අඩු කළා, කොහොමද අපි තව අවුරුද්දක් පස්සට ගේනවා නම් කොහොමද ඒක කරන්නේ. ඊළඟට 105 දක්වා විභාග කේන්ද්‍රීය ක්‍රමයේ පුළුවන් තරම් අඩු කළා, පන්ති කාමරයේ ක්‍රියාකාරකම් පදනම් කරගත්ත වැඩපිළිවෙලකට යන්නේ. ඊළඟට මැද පන්ති ටික, ඊළඟට සාමාන්‍ය පෙළ දක්වා උසස් පෙළ විභාගයේ තාම අගේම් ක්‍රියාවලිය කුමක්ද කියන එක පිළිබඳව එහෙම තීන්දු කළා නැහැ. ඒ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා. තමුන්න ඔබතුමාට කවුරු හරි වැරදි තොරතුරක් දීලා තින්නේ ඒ ගැන දැම්ම කලබල වෙන්න කෙනෙක් අවශ්‍ය නැහැ කිසිම කෙනෙක්.
බොහොම ස්තුතියි. දෙවන වටය ප්‍රශ්න අංක 2 වඩිවෙල් සුරේෂ්.
මෙතුමාගේ ප්‍රශ්නය අහන්න එක.
ගරු කථානායකතුමනි සභාගත කරනු.
මොකද මන්ත්‍රමා
නියෝග 118 යටතේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවේ කාර්යභාරය දැන් අපි දන්න විදිහට ගරු කථානායකතුමනි මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද පිළිබඳව පාර්ලිමේන්තුව තුළ කතා කරාම ඔබතුමා නියෝග කරන එක වරප්‍රසාද කමිටුවට යන්න. එයින් පරිබාහිරව යනවා නම් යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔබතුමා තවත් එකක් යොමු කරලා තියෙනවා. ඒක ඔබතුමාගේ හැකියාව වෙන්න පුළුවන් ලේකම්තුමිය. ඔබතුමාගේ හැකියාව, ඔබතුමාගේ අභිමතය. හැබැයි මට අසාධාරණයක් කියලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිලධාරීතුමෙක් මට කරලා තිබෙන වරප්‍රසාද කඩකිරීම පිළිබඳ ඔබතුමාට ලිඛිතව ලේ ස්ටෑම්ප් එකකින් මම ලියුමක් ඉදිරිපත් කරලා තිබෙනවා. මට සිද්ධ වෙලා මේ ලියුම් දෙක මේ සිද්ධි අද ගන්න ගරු කථානායකතුමනි අද ගන්නේ විශේෂයෙන්ම අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා ඔබතුමාට ඒක පාර්ලිමේන්තුවේ කතා කරපු එක නේ ඔබතුමාට එල්ල කරපු ලිපිය ඉදිරිපත් කිරීම. ඒ අනුරාධ ජයරත්න මහත්තයා දුන්න විදිහටම මාත් ඔබතුමාට ලියුමක් දුන්නා. මම ලියුමක් දුන්නා මන්ත්‍රීවරුන්ගේ. අපි අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා දීලා තියෙන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් නෙවෙයි. මතක තියාගන්න ගරු කතා කියලා කියන්නේ. හරි. එතනම මේ රාශිය එළි වෙනවා. ඒක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මන්ත්‍රීවරුන්ගේ කඩ වුණාම ඒ වරප්‍රසාද ආචාර ධර්ම කඩ වුණා. ගරු මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුව තුළ අඟවා ගරු කථානායකවරයාට ඉදිරිපත් කරන්න. හැබැයි අනුරාධ ජයරත්න අමතිවරයා මන්ත්‍රීවරුගේ අස්සල් ලේකණක් එක්ක ඉදිරිපත් කළා තියෙන්නේ ගරු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් නෙවෙයි ගරු කතා අද හවස කතා කරන්න තිබ්බා මේ දැන් කියන්නේ. ඉතින් එතන තුලම මේකේ තියෙන බැඳියාව සැඹදියාව එකතුව පිළිබඳව ඔප්පු කරනවා හවස. ගරු කථානායකතුමනි මමත් ඔබතුමාට එදිනට පව්වදා. මමත් අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීවරු 28 දෙනෙක් එක්ක අසම් කරලා මේ නිලධාරියා විසින් මට කරන ඒ පිළිබඳව ඉදිරිපත්. ඒක අද ගන්නෙ නැහැ කියලා මට ආරංචි ආවා. මම මේ න්‍යාය පත්‍රයේ අහලා තමයි ගන්නේ. න්‍යාය පත්‍රය අත දෙකයි ගන්න කියලා කතා කරා. ඉතින් ඒක අඳුමාලා හරි කාර්යබහුලයි, කාර්යක්ෂමයි, බොහොම සතුටුයි. ඒසා මේ මම විසින් මට විච්ච නිලධාරීන්ගේ අසාධාරණ වරප්‍රසාදයකත් අද දිනේ ගන්නයි කියලා ඉල්ලීමක්
කරනවා. අද දිනේ දෙකට ඔය ඔබතුමාගේ
නෑ නෑ දෙකයි ගන්න තුනක් ගන්න ඕනේ. ගරු කථානායකතුමනි තුනක් වෙන්න ඕනේ. එකක් අනුරාධ ජයරත්න මහත්තයා දීපු එක, අනිත් එක මම අනුරාධ ජයරත්න මන්ත්‍රීතුමා මගේ වරප්‍රසාද කඩපු, අනිත් එක නිලධාරියා මං වෙනුවෙන් කඩකරු වරප්‍රසාද. ඒක ඔබතුමාට මම ගෙනත් දීලා තියෙනවා මේ කාර්යාලයට.
ඒක සභාව තමයි ඒ කොයි විදියට ගන්නවද කියන එක
තීන්දුව. නෑ නෑ යොමු කිරීම ඔබතුමානේ මම ඒක දන්නවා. යොමු කිරීම ඔබතුමා ඉදිරිපත් කරලා තියෙනවා. තුනම ඉදිරිපත් කරාද ගරු කථානායකතුමා? ගරු කථානායකතුමා තුනම ඉදිරිපත් කරලා තියෙනවද? එච්චර ඔබතුමා තුනම ඉදිරිපත් කරා නම් කමන්නේ පස්සේ ගන්නවා නම්. නමුත් එහෙම එකක් තාම ඇවිල්ලා නැහැ කියලා තමයි මට කියන්නේ. එකන ඔබතුමාට මම ඉදිරිපත් කරපො මගේ වරප්‍රසාද කඩවීම නිලධාරියා විසින් ඒක ඔබතුමා තාම මේ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවේ නිලධාරියන්ට යවලා නැහැ. අයියේ
ඒක තමයි අද ගන්නේ.
නෑ 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 ඒ බොරු කියන වාලේ කන්තුමා. ඒ ගන්නේ මම මට මගේ නඩු සම්බන්ධව අනුරාධ ජයරත්න ගරු කථානායකතුමා මම ලිපිය එවන්න. මම ලිපිය මාලාක තිබෙනවා. මම වරප්‍රසාද සහ බලතල පනතත් එක්ක ඔබතුමාට ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර එකන අනුරාධ ජයරත්න මහත්තයා ඉදිරිපත් කරනවා වගේ ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර පෞද්ගලික ඔබතුමාගේ කාර්යාලයට ඇවිල්ලා ඩේ ස්ටෑම්ප් එක ගන්න ලිමක් දුන්නා. ඒක යොමු වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ කතා කරපේ කාද එනවා. එහෙම තමයි ගියේ සම්ප්‍රදාය. දැන් සම්ප්‍රදාය
කතා කරනවා නේද? මොකක්ද හේතුව කියලා. පරි තොරතුරක් ලැබිලා තියෙන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා හැන්සාඩ් වර්තාවේ තියෙනවා මේ සම්බන්ධයෙන් මේක
ඒක හරි. මම කියන එක ඔබතුමා මේ තේරුම් ගත්තේ නැති. ඔබතුමා දැන් අද එන්න ඕනි තුනක්. එන්නේ දෙකයි. නිලධාරියා විසින් කරපු වරප්‍රසාද කඩ කිරීම ඒක තාම ඔබතුමා යොමු කරලා නැහැ. ඒ අසාධාරණයි තමයි දිගින් දිගටම චමින්දට කරේ. ඒක කරනවා නැක වැරදි කරු කථානායකතුමා.
හරි හරි මම හොයලා බලන්නම්.
ඔකලා පෙන්නන්නක පස්සේ. හරි.
බොහොම ස්තුතියි අපි හොයලා බලන්නම් මොකද වෙලා තියෙන්නේ. හරි. ඔව් දලසලා පෙරමත්.
දිගර ගරු අධිකරණ ඇමතුමා වෙත මම කරපු ප්‍රශ්නෙට අනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා මාසෙක කල් ගත්තා. මම දන්නවා ඒක දීර්ඝ ප්‍රශ්නයක්. කල් ගැනීම ගැටලුවක් නෙමෙයි. නමුත් ඒකට පිළිතුරු ලැබෙන්නේ ලබන අවුරුද්දේ ජනවාරි මාසේ අග වගේ වෙන්න පුළුවන්. එතකොට මම ඔබතුමාගෙන් කාරුණික පැහැදිලි කිරීමක් ඉල්ලනවා. කාරුණික පැහැදිලි කර ගැනීමක් දරු කථානායකතුමනි මම මේ අල්ලස් සහ දූෂණ විමර්ශනය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් මතු කරේ. හොඳ මේ මොහොතේ බරපතල ගැටලුවක් මතුලා තියෙන ඔබතුමා දන්නවා. දැන් උදාහරණයක් විදියට 2022 ජනවාරි ඉඳලා 2023 සැප්තැම්බර් දක්වා වූ කාල සීමාව තුළදී 4415ක් පැමිණිලි ලැබිලා තියෙනවා කොමිෂන් සභාවට. හැබැයි පැමිණිලි දෙකක් පමණයි මේ වෙනකොට විභාග වෙන්නේ. ලොකු ප්‍රමාදයක් තියෙනවා. හැබැයි අපි ඇන්ටි කරප්ෂන් බිල් එක මේ මාස 3කට පෙර මේ සභාවේ අනුමත කරගත්තා. ඇමතුමා එකට විශාල උනන්දුවක් දැක්ුවා. නමුත් ඒ යටතේ පත් කරන්න ඕන කොමසාරිස්වරුන් පත් කරගැනීමේ ප්‍රමාදය නිසා විශාල හිඩසක් නිර්මාණය වෙලා තියෙනවා. මට ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් කරන්න රටට ඇත්තම මේ අල්ලස්සා අලුත් පනත යටතේ දූෂණ විරෝධී පනත යටතේ මේ නව සභා නව කොමසාරිස්වරුන් පත්වෙන්නේ කවද්ද මේ කමිෂන් එකට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා කියන පැහැදිලි කිරීම රටට අවශ්‍ය පැහැදිලි කිරීමක් ගරු කතානායකතුමනි
මම මේ ගරු සභාවට පැහැදිලි කරලා තිනවා දැන් සතියකට කලින් ඉදිරි සති දෙක ඇතුළත මේ කටයුතු අවසන් කරනවා
කියලා ඔව් සති දෙකක් ඇතුළත
සති දෙකක් ඇතුළත
ඕමිසුදි
පණක් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ දැනුම් දීම අද දිනේට නියමිත කටයුතු
ගරු කතානායකතුමනි අධිකරණ බන්ධනාගාර කටයුතු අනුව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇටවැනි බලපත්‍ර සංශෝධන 122 වන අධිකාරිය ඌ ඇටවැනි බලපත්‍ර ආඥාපන සංශෝධන සඳහා පනත් කෙටුම්පත් ඉදිරිපත්
ඇටවැනි බලපත්‍ර සංශෝධන 122 වන අධිකාරිය ඌ ඇටවැනි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත්කි
යුනිවර කියම කවදාද
තදින්
දිනට නියමිත යෝජනා අංක 1 විසර්ජන පණ කෙටුම්පතේ කාර්යක සභාව 14 වෙනි දිනේ පළමුණු උපලේඛනයේ ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂක 117 306 සහ 307 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශීර්ෂක 123 291 309 සහ 311
ගරු එස්.එම්.
මරික්කාර් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි 2024 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාර්ක සභා අවස්ථාව අද දින 2023-11-29 වන බදාදා විවාදය ගැන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 117 306 307 123 291 309 සිට 311 දක්වා දරන වැශීර්ෂයන්ගේ සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන් සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි ගරු කතානායකතුමනි නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැශීර්ෂ විවාදය ආරම්භ කරන්නට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට. ඇත්ත වශයෙන්ම මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේදී ජනාධිපතිතුමා ලොකු සුරංගනා ලෝකයකට මෙතන එක් කරන් ගියා. මම දැක්කා ප්‍රසන්න රණතුංග මහත්මත් නිකන් පුදුම වුණා මේ කොළඹ ගෙවල් 50,000ක් ඔප්පු ලබා දෙනවා කිව්වම. මේ කොළඹ ගෙවල් 50,000ක් නෑ ඔප්පු ලබා දෙන UDA එකට. ඒක බොරුවක්. මේ මංගා තියෙනවා. ගෙවල් 14,512යි. හරිද? එතකොට මම ටිකක් කියන්නම්. මීදිසෙන්පුර නිවාස ව්‍යාපෘතිය 500යි. ලක්මුතු සෙවණ නිවාස ව්‍යාපෘතිය 118යි. මෙස්සරවෙන නිවාස ව්‍යාපෘතිය 430යි. ඒ වගේ නිවාස ව්‍යාපෘති 24කින් තියෙන්නේ ගෙවල් 14,512යි. දැන් කියයි දැන් මේ UDA එක හදපු ඒවා නෙමෙයි රණසිංහ ප්‍රේමදාස දුන්න ඒවා තියෙනවා කියලා ඉවරලා. ඔව් තියෙනවා. හැබැයි ඔප්පු දෙන්න බෑ ඒවට. මොකද හේතුව මුල් ඉඩම් අයිතිකාරව නැහැ. අපිත් ඒ ගිය ආණ්ඩුවේ ඒ තියෙන සියල්ල උඩ මේ ඉඩම් ටික හොයලා දෙන්න පුළුවන් ඔප්පු ටික දුන්නා. දැන් උදාහරණයකට කොළොන්නාවේ වීරසිංහ මල්ලි මහරජ ඇමතුමා ජනතාව පදිංචි කරපු ඉඩම් වල මුල් අයිතිකාරව හොයාගන්න බෑ. ඔප්පු දෙන්න බෑ. ඒ නිසා මේ ෆ්ලැට් තියෙන්නේ 14,512යි. දැන් මම ගියා ඊට කලින් ප්‍රේමදාස මහත්තයා නිවාස අධිකාරියෙන් දුන්නු මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට මේකේ ඔප්පු තියනවද නැද්ද කියලා බලන්න ජනාධිපතිතුමායි කතාවෙන් පස්සේ අවුරුදු 30ට කුලී ගෙවල ඔප්පු අරගෙන ඉවරයි ඔක්කොමලා හරිද සමහර ඒවා ඉන්නේ දෙවැනි අයිතිකාරයෝ දැන් එතකොට ඇමතුමනි මේකේ තියෙන බොරුව කොච්චරද කියනවනම් මේකට ඔප්පු ලබා දිය යුතුයි කොළඹ නගරයේ ඉන්න ජනතාවට ඔප්පු ලබා දෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැඳලා ඉන්නවා මම 2017 ඉඳලා එතුමා ගාවට ගිහිල්ලා කිව්වා සර් ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ ලේකම් විදියට කොළඹ නගරයේ UNP කාර්යයෙන් පලිගන්නවා මේ මිනිස්සු තමයි අපිට කැන්වසින් ගියේ මේ මිනිස්සු තමයි අපිව දිනෙව්වේ මේ මිනිස්සු තමයි අපි වෙනුවෙන් ඕන දෙයකට ගියේ හැබැයි අපේ ආණ්ඩුවක් යටතේ ඔප්පු ලබා දෙන්න නැත්නම් වැඩක් නැහැ කියලා එද්දත් එතුමා කිව්වා අද කරන්නම් හෙට කරන්නම් කියලා අද අද හිටියා ඒකනේ කෙලෙවුනේ 2019 දී හැබැයි පසුවලා හරි එතුමාට අදහසක් පහළ වීම පිළිබඳව මම සතුටු වෙනවා. හැබැයි අදහස ප්‍රායෝගික තලයේ බොරුවක්. මොකද ඇමතුමනි ගියවුර දැන් මේක කරනවා නම් මේකට වියදම් වෙලා තියෙනවා බිලියන 53ක් වියදම් වෙලා තියෙනවා මේ ගෙවල් ටික හදන්න. මේ ගෙවල් ටික හදන්න බිලියන 53ක් වියදම් වෙලා තියෙනවා. දැන් තව අය වෙන්න ඕන මේ ඉන්න පදිංචි අයගෙන් බිලියන 8කුත් පදිංචියාගේ 9කුත් මහභාණ්ඩාගාරයෙන් මිලියන 9කුයි බිලියන. එතකොට 17ක්. බිලියන 17000ක් එන්න ඕන. මේ ආයවැයෙන් මිලියන 17000ක් වෙන් කරලා නැහැ. ඒ වෙනුවට මේ අවුරුද්දේ UDA එකෙන් මහභාණ්ඩාගාරයේ බිලියන 2ක් අනිත් පැතර අරන් තියෙනවා. ගිය අවුරුද්දේ මිලියන 500ක් UDA එක අරන් තියෙනවා. දැන් මේ වෙන් කරලා තියෙන මේ මුදල් අරගෙන බැලුවහම මේ අවුරුද්දේ නිවාස මේ හදන්න මේ නාගරික නිවාස හදන්න මේ ඉදිරිපත් කරලා තියෙනවා වෙන් කරලා තියෙනවා බිලියන 11 දශම ගාණක්. දැන් අපි දන්නෝනේ මේ අයවැය කියන්නේ යෝජනා විතරයි. ඒ යෝජනා කරන සම්පූර්ණ මුදල ලැබෙන්නේ නැහැ. ආදායම ගිය අවුරුද්ද ලැබුණ නැහැ වගේම වියදම ගියත් නැහැ. දැන් ගිය අවුරුද්දේ UDA එකට වෙන් කරපු මුදල් වෙන් කරාද කියලා ඔබතුමා කල්පනා කරලා බලන්න. ඒ මුදල් වෙනුවට UDA ගෙන් අනිත් පැතර ගත්තේ. ඉතින් ඒ නිසා දැන් මොකද හේතුව? මේකේ මහජන බැංකුවට ණය ගෙවන්න තියෙනවා. හරිද? මහජන බැංකුවට ණය ගෙවන්න ගෙවන්න නැතුව නිකන් දෙන්න පුළුවන්ද? ඒ නිසා භාණ්ඩාගාරයේ මේ බිලියන 17 ගෙවනවද? දැන් හදන්න වෙන් කරලා තියෙන 11යි. එතකොට නවතා දමපු යාපෘති ඒවට මොකද වෙන්නේ? දැන් උදාහරණයකට දැනට මේ ඉදිකරපු ගෙවල් වල පදිංචි නොකර ප්‍රමාණයක් තියෙන එක වෙනම කතාවක්. දැන් නවත්තපු ව්‍යාපෘති තියෙනවා. දැන් කොළඹගේ මාවත නිවාස ව්‍යාපෘතිය පිරිවැය බිලියන 8ක් නවත්තර දාලා තියෙනවා. කොහේ එතකොට මේ වෙන් කරපු මුදල් ඔප්පු ලබා දෙනවද? මේව නැවත පටන් ගන්නවද? වෙන් කරපු මුදල් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවද? ඊළඟට මේ ටොරින්ටන් මාවත ව්‍යාපෘතිය සම්පූර්ණ නවත්තර තියෙනවා. පිරිවැය බිලියන 3.6යි. ඉතින් ඒ නිසා මේ ඔක්කොම බොරුනේ. ජනාධිපතිතුමා මේ වගේ සුරංගනා කතාම තමයි කියන්නේ. දැන් මම ඔබතුමාට ඒ සුරංගනා කතා වලට එක උදාහරණයක් දෙන්නම්. මේ හරිද? 2016 කොළොන්නාවට ගම් වතුර ආවම එතුමා ඇවිල්ලා කිව්වා මම මේ ටික ඉවර කරලා දෙන්නම් කියලා. හැබැයි මමත් පස්සෙන් පන්නලා ඔක්කොම කරගත්තා. නැහැ කියන්නේ නැහැ. පළවෙනි වටේ ගෙවල් 27,000කට රුපියල් 25,000 ගන්න දුන්නා. ඊට පස්සේ දෙවැනි වටියේදී ගෙවල් 19,000කට නිවාස වන්දිය රුපියල් බිලියන 1.9ක් ලබා දුන්නා. මදිපාඩු වෙච්ච අයට එවකට මංගල සමරවිර ඇමතිතුමා කැමති වුණේ නැහැ. නමුත් අගමැතිවරයාට මම බලපෑම් කරලා ගෙවල් මේ 4,000කට රුපියල් 20,000 ගන්න 2019 නවවෙනි 2019 අටවැනි මාසේ 8 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරගත්තා. ඊට පස්සේ ඡන්දයෙන්කොට මහින්ද මහත්තයා කොළොන්නාවේ ගිහිල්ලා ලියුමක් දීලා තිබ්බා සති දෙකෙන් දෙනවා කියලා. දැන් 2016 ගම් වතුරට මේ පත්‍රිකාව දැම්මේ 19. අද අවුරුදු 4ක් වෙනවා. 7-5ක්වත් දීලා නැහැ. දුන්නෙත් නැහැ. මට මතකයි ඒ වෙලාවේ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් සමරතුංග මහත්තයාගෙන් මම මේ සල්ලි ටික ඉල්ලුවාම එතුමා කිව්වා අගමැතිතුමාව ගෙනල්ලා එකපාර බෙදලා දාමු කියලා ඉවරලා දිනයක් ගන්න කියලා. ඉතින් මං දිනේ ඉල්ලන්න ගියාම මට කිව්වා ඔයා සජිත් පස්සේ යනවනේ මේ ඡන්ද දිනන්න ඕනේ නැහැ කියලා ඉවරලා. ඔන්න ඕමයි කරමේ ඇත්තේ. සාතික ඇත්ත මේ ඔබතුමාලා නොදන්නේවා. හරිද? ඉතින් ඒ නිසා මං දන්නවා දැන් අර මේ පාබ්බිම් ගොඩ කිරීමේ අධිකාරියේ පොම්පාගාර ටික හදන්නත් සල්ලි ඉල්ල ගත්තේ ආයවැයට විරුද්ධව ඡන්ද දෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ වගේ සුරංගනා යෝජනා තමයි ඉදිරිපත් කළේ. ඒ නිසා කොළඹ නගරයේ ඉන්න මේ නිවාසලාභීන් 14,500 මේ 16 දැනට පදිංචි කරලා තියෙන 12,360 සඳහා ඔබතුමාලා ඔප්පු ලබා දෙනව නම් අත් දෙකම උස්සලා සහයෝගය දෙනවා. අත් දෙකම උස්සලා. මොකද අපි අපිට වැඩිය ජනාධිපතිතුමා ණය මේ මිනිස්සුන්ට. හැබැයි මේක බොරුවක්. මේක බොරුවක්. මේක සාගල රත්නායකට කොළඹ නගරේ ඡන්ද ඉල්ලන්න නගරය ඇතුළට ඇතුළු වෙන්න දාපු ගුණ්ඩුවක්. අපි හැබැයි අභියෝග කරනවා සාගල රත්නායකට හරි රවි කරුණානායකට හරි පුළුවන් නම් අපිත් එක ඡන්ද ඉල්ලලා දිනලා පෙන්වන්න කියලා ඉවරලා. අපි අභියෝග කරනවා පුළුවන් නම් ඉල්ලලා දිනලා පෙන්වන්න කියලා ඉවරලා. ඉතින් ඒ නිසා මේ වගේ සුර දැන් මෙහෙමනේ පෞගිය මේ ප්‍රසන්න රත්නායකතුමා ගියේ මහමැතිවරණේ මම ඔහොම අභියෝගයක් කරා. 200ක් ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මැදකොළඹ රැස්වීමක් තියන්න කියලා ඉවරලා. අලුත් කඩේ ඇවිල්ලා තිබ්බා. 200ක් හිටියා පොලිස් නිලධාරීන්. ජනතාව හිටියේ 50යි. හරිද? ජනතාව හිටියේ 50යි පොලිස් නිලධාරීන් හිටියේ 200ක් විතර. ඉතින් ඒ නිසා අපි සාගරත්නායකතුමාටත් කියනවා එයාගේ අර ඉන්නෝනේ ස්ටීප් බලකායයි ඔක්කොම බලකාය අරගෙන ඇවිල්ලා මැතිවරණ ව්‍යාපෘති කරන්න අපි සාමාන්‍ය විදිහට ඇවිල්ලා මැතිවරණ කරන්න දිනල පෙන්නන්න. ඉතින් ඒ නිසා මම ඒ කාරණේ පිළිබඳව ඒ බොරුව පිළිබඳව ඊට වැඩිය කියන්නේ නැහැ. දැන් අනිත් එක තමයි ඕන රටක ඉදිකිරීම් ශාස්ත්‍රය දියුණු වෙනවා නම් විශේෂයෙන්ම මේ නිවාසා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් විශාල වගකීමක් තියෙන බරක් රටවිලා තියෙන මේ රට බැටිලා ඉන්න තැනින් ගොඩ එන්න. එතකොට මේ ආයෝජකයේ කාමත් අපි වුණත් පිට රටකට ගියාම අගනගරයේ තියෙන බිල්ඩින් දිහා බලලා තමයි ඉස්සෙල්ලම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ලැබෙන්නේ මේ රට කොච්චර දියුණු වෙනවද කියලා. එතකොට දැන් බලන්න ඔබතුමාගේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ බිලියන් 42.5යි. සමස්ත අයවැය 101.1යි. සමස්ත අයවැය 101.1යි. හැබැයි ජනාධිපතිගේ වැය ශීර්ෂය දෙගුණයක් කරගෙන තියෙනවා. දැන් මේ වෙන් කරව බිලියන 42.5 සම්පූර්ණ ගණන් හම්බෙන්නේ නැහනේ. එතකොට පුනරාවර්තන වීදම් වලට වියදම් කරාම පඩිනඩි ගෙවන්නේ කොච්චරද ඉතුරු වෙන්නේ ප්‍රාග්ධන වීදම් කරන්න? කොච්චරද ඉතුරු වෙන්නේ ප්‍රාග්ධන වීදම් කරන්න? එනිසා ඔබතුමත් මාත් හොඳින් දන්නවා ගිය අවුරුද්දේ අපේක්ෂිත ආදායම කිසිම ශ්‍රේෂ්ඨකින් හරියට ආවේ නැහැ. එක තැනකින් විතරයි ආවේ. ඒ තමයි උපයන විට ආදායම් බද්ද බිලියන 100ක් බලාපොරොත්තු වෙන 140ක් හම්බෙනවා. වැට් එකෙන් බලාපොරොත්තු වෙච්ච ගානට වැඩිය බිලියන 200ක් අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒ ආදායම අඩු වෙනකොට ඔබතුමා හිතනවද මේ UDA එකට වෙන් කරපු මේ අමාත්‍යාංශයට වෙන් කරපු ගාන හම්බෙනවා කියලා? ඒ නිසා මේක තනිකරම බොරුවක්. මේ සීන ලෝකයේ තුල උනත් දැන් බලන්න නිවාසා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන ප්‍රසන්ට් කරනකොට ඒක ගැන කියනකොට මේ සාගලට ඒගොල්ලන්ට කොළඹට යන්න පුළුවන් ක්‍රමය විතරයි යෝජනා කරේ. මේ අයවැය යෝජනාවල කොහෙවත් නැ මේ කොළඹින් පිට අඩු ආදායම් ලාභීන්ට නිවාස හදන්නේ කොහොමද කියලා. දැන් 2019 වෙනකොට නිවාස අවශ්‍යතාවය 120ක් තිබ්බනම් අද වෙනකොට නිෂ්පාදන වියදම ඉහළ ගිහිල්ලා තිබීම නිසා 140ක් උතල ඇති. රුපියල් 900 තිබිච්ච සිමෙන්ති කොට්ටේ දැන් රුපියල් 2000ක් වෙලා තියෙනවා. එතකොට දැන් ඒ නිසා දැන් ඔබතුමන්ලා විශේෂයෙන්ම මේ පොහොට්ටු ආණ්ඩුවේ ජනාධිපතිතුමා පොහොට්ටුවේ ඡන්දෙන් ආපු ජනාධිපතිතුමා පොහොට්ටුවට හම්බුනේ ග්‍රාමීය ඡන්ද. කොළඹ නගරේ ඔබතුමාලා පරාදයිනේ. ජනාධිපතිවරණේ පරාදයි. මහමැතිවරණේ ආසන පහම පරාදයි. හරිද? බොරු යෝජනාවක් මේ කොළඹ නගරේ දාලා තියෙනවා. ඔබතුමන්ලා දිනපු කොළඹ පිට ගෙවල් හදන්න කිසිම යෝජනාවක් නැහැ මේකේ. හරිද? වෙන් කර මුදලක් පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. කිසිදු වැඩපිළිවෙලක් නැහැ. දැන් උදාහරණයක් විදියට 2015 දැන් අද දැන් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට මඩ ගහන්න බලකාය සෙට් වෙලා ඉන්න හින්දා මම කලින් උත්තරයක් දෙන්නම් ඒකට. හරිද? 2015-19 කාලේ ගෙවල් 387,520ක් ව්‍යාපෘති 2562ක් යටතේ මිලියන 37,160 වීදම් කරලා හැදුවා. එතකොට මේකේ කොටසක් ඉවර කරන්න බැරි වුණා. හැබැයි ඒකට 2019 වැය ශීර්ෂයෙන් ඉදිරිපත් කරා රුපියල් මිලියන 25,000ක්. හැබැයි ආණ්ඩු පෙරලියත් එක්ක ඒ ගෙවල් ටිකට මේ මුදල් ටික දාලා ඉවර කරන්න බැරි වුණා. ඊට පස්සේ කිව්ව මොකද්ද? අන්න සජිත් ප්‍රේමදාස බාගෙට හදලා තියෙන්නේ කුකුල් කූඩු හදලා තියෙන්නේ කියලා. හැබැයි ඔබතුමාලා මොකද කරේ? ඒ බාගෙට හදපුවා ඉවර කරන්න මේ වෙන් කර මුදල් වලින් කිසිදු වැඩක් කරේ නැහැ. ඒ වෙනුවට වසමකට එක ගයක් කියලා මට මතකයි. අර එතකොට හිටියා රාජ්‍ය අමාත්‍ය කවුද මේ ඔබතුමාගේ දැන් ඉස්සර යාළුවා දැන් හතුරා? කොහෙද මේ මට නමම එන්නේ ඉන්දිකා අනුරාධ මැතිතුමා. හරිද? එතුමා කිව්වා මේක මෙහෙමයි හදන්නේ හරමයි හදන්නේ මේ කියලා ඉවරලා. හරිද? ඒකත් ලැත්තරම ලොප්. දැන් මගේ ආසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 46ක ගෙවල් 46ක් හදන්න දුමිද සිල්දාවිල මුල්ගල් තිබ්බා. හරිද? කීයක් ඉවරනාද කියලා ටික හොයලා බලන්නකෝ. කීයක් ඉවරනාද කියලා හොයලා බලන්නකෝ. ඉතින් ඒ නිසා දරු ඇමතුමනි දැන් මේක බැලුවම පේනවා 1977 දී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දිනන්න, 1989 දී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙන්න, ඒ වගේම 2019 දී මේ එක්සත් ජාතික පක්ෂය කුල්ල කුජීත වෙලා කෙලවිලා යනකොට සජිත් ප්‍රේමදාසගෙන් බේරෙන්න පාවිච්චි කරපු උපක්‍රම තමයි මේ අයව ඇතුළට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ එකක්වත් ප්‍රායෝගිකව මේ මුදල් එන ඒව හෝ ප්‍රායෝගිකව මුදල් වෙන් කළ හැකි හෝ ප්‍රායෝගිකව නිම කළ හැකි හෝ අයවයක් නෙමෙයි. මොකද ඔබතුමත් මාත් දන්නව හෘදයේ සාක්ෂි දෙංග ගිය අවුරුද්දෙත් මේ යෝජනා 130ක් විතර ඉදිරිපත් කරා. ඒ යෝජනා 130 මිස්සෙන් හරිද 30ක්වත් භාගයක් කරලා නැහනේ. ඉතුරු 90ම එකක්වත් ආරම්භ කරලත් නැහනේ. ඒ නිසා අපි වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක අවුරුදු 20ක් හිටපු මිනිස්සු එතුමාව ජනාධිපතිව කරන්න පක්ෂ නායකත්ව රැකගන්න ඔය මේ දැන් මේ ළඟට වෙලා මේ ගොට්ටු වලට කටිරි වැඩිය අපි ඕනතරම් මේ කුමතරණ කරමු මිනිස්සු. හරිද? එතුමා හිතන විදිහ අපි දන්නවා. උදේට නැගිට්ටාම කියන විදිහ දන්නවා. දවල්ට කියන දේ මොකද්ද කියලා දන්නවා. හැන්දෑවට කියන්නේ මොකද්ද කියලා දන්නවා. හෙට උදේට කියන්නේ මොකද්ද කියලා දන්නවා. අපේ වීරසිංහ මන්ත්‍රීතුමා මේ පොඩ්ඩක් ඉගෙන ගන්න නැත්තම් පස්සේ එන්න මම කියලා දෙන්නම්. හොඳේ? මොකද හේතුව මම දේශපාලනේ හරි හරි කියන්න මං දෙන්නම් උත්තර. හරි ආ වීරසිංහල ගොඩක්
ඉන්නවා.
අර වීරසුමන වීර
කතානායකතුමනේ මරික්කාල් මන්ත්‍රීතුමා මගේ නම කියපු ඉඳා. හැබැයි එතුමා කුමන්ත්‍රණ කරා කියලා කිව්වා නායකතුමාට. ඒ කුමන්ත්‍රණ කරේ හින්දා තමයි නායකතුමාට කවදාකවත් දිනන්න බැරි වුණේ. අපි තමයි එතුමා ජනාධිපති කරේ. මතක තියාගන්න.
හරි. බොහොම ස්තුතියි.
අහගන්න. හරි වෙන. අපි එතුමාගේ නායකත්ව රැකලා එතුමාව ජනාධිපති කරන්න ඕ පක්ෂය ඇතුළ කුමන්ත්‍රණ කරා තමයි. ඔයාලා මේ පස්සෙන් ගියාට ඒම හම්බෙන්නේ නැහැ. එයාගෙන් වැඩ කරගන්න ක්‍රමේ ඕම ගොටු අල්ලලා නෙමෙයි. පස්සේ එන්න මං කියලා දෙන්නම්. ජනාධිපතිතුමාගෙන් වැඩ කරගන්න ක්‍රමේ මං හොඳට දන්නවා. ඒක නිසානේ ගිය අවුරුදු පහේ මම මිලියන 25000ක වැඩ කොළොන්නාවට කරේ. ඒ නිසානේ කොළඹ දිස්ත්‍රික්කේ මං දෙවෙනි ආවේ. එයාගෙන් අර බන්දුල ගුණවර්ධන මහත්තයා දන්නවා. මේ ළඟදී අපි මීටිමත් තිබ්බව නේද? ඉතින් ඒ නිසා මේ ඔයා මේ කහින නැතු ඉන්නකො පොඩ්ඩක් කයි නැතු ඉන්න හරිද? ඊර්ෂා කතානායකතුමනි, දැන් මේ අයවැය යෝජනාවල හරි කෝපරේට් ප්ලෑන් එකක් තියෙනවනම් නිවාස නාගරික සංවර්ධන අමාත්‍යාංශයට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මේ ප්‍රධාන නගරයට මොකද්ද වෙන්නේ? අනෙකුත් අගනගරවලට මොකද්ද වෙන්නේ? අනෙකුත් මේ ග්‍රාමීය මට්ටමේ නිවාසවලට මොකද කරන්න කියලා. එමෙතුම අසරණයි. මුදල් වෙන් කරන්න නැතුව UDA එකෙන් හම්බ කරන මුදල් වලින් විතරක් මේක කරන්න බෑ. දැන් මම ඔබතුමාට ඊළඟට යෝජනාව දෙන්නම්කෝ. දැන් මේ යෝජනාව තමයි මේ අලුත් යෝජනාවක් නෑ. ඔබතුමා දන්නවත් ඇති කොළඹ නගරේ අක්කර 900ක් තියෙනවා. පැල්පත් නිවාස 68000ක් විතර. දැන් ඒකෙන් 14000ක් ගියා කියමුකෝ. එතකොට තියෙනවා තව මේ 54000ක් තියෙනවා. දැන් මේ නිවාසවල ජීවත් වන අය අග නගරේ ආර්ථික මර්මස්ථානවල ජීවත් වෙන්නේ. උදාහරණයක් මම ඔබතුමාට කියන්නම්. කොම්පඤ්ඤ වීදි හන්දි හිටගත්තොත් එතන ඉඳලා රෝයල් කොලෙජ් එකට මේ ගුවන් කිලෝමීටර් එකමාරක්වත් නැහැ. හැබැයි ඒ මිනිස්සුගේ ළමයි යන්නේ 2.50 එහෙම නැත්නම් මේ කිසි පාසුවක් නැති පාසල් වලට. එතන ලංකාවේ තියෙන හොඳම ඉස්කෝල ටික තියෙන කොළඹ නගරේ මේ මිනිස්සුගේ දරුවන්ට ඒකේ අවස්ථාවක් නැහැ. ලංකාවේ තියෙන හොඳම කොම්පැනි ටික ජෙට්වින් ද ජෝන් කීල්ස් එකට් ෆෙන්ස් ද මහරජාස් ද ඔක්කොම තියෙන කොළඹ ඒ මිනිස්සුන්ට රස්සාවක් නැහැ ඒකේ. හැබැයි ගෙවල් කුඹේ මේ බෝඩින් දෙන්නයි බත් පැකට් විකුණන්නයි මේ එහෙම නැත්නම් වැඩිපුර රස්සාවක් හම්බෙන්නේ ඒ කම්පැනි වල ටොයිලට් ක්ලීන් කරන්නයි පියන් ජොබ් එකක් කරන්නයි තමයි. ලංකාවේ තියෙන හොඳම ඉස්පිරිතාල ටික තියෙන කොළඹ මේ මිනිස්සුන්ට ඒවයින් බෙහෙත් ගන්න බෑ. එක්කෝ මා ඉස්පිරිතාලට යන්න ඕන. ඒ ගියත් දැන් බෑනේ, මරණෝනේ බාල බෙහෙත් දීලා. නැත්නම් නගරසභා ඩිස්පෙන්සරිට යන්න ඕන. ඊළඟට ලංකාවේ තියෙන හොඳම හෝටල් ටික තියෙන කොළඹ මගුල් ගේකට ආරාධනා පත්‍රයක් ලැබිලා ගියේ නැත්නම් ඒ මිනිස්සුන්ට එකෙන් කෑම වේලක් ගන්න බෑ. ඒ නිසා තමයි ත්‍රිවිල් තියෙන තාත්තගේ පුතා ත්‍රිවිල් මෙලවන්න වෙන්නේ. මේ පේමන්ට් බිස්නස් කරන තාත්තගේ පුතා පේමන්ට් බිස්නස්ම කරන්නේ. අම්මා රට ගිහිල්ලා හම්බ කරනව නම් දුවට රට ගිහිල්ලා හම්බ කරන්න වෙන්නේ. හරිද? ඒ වගේම අම්මා ස්වයං රැකියාවක් කරනව නම් දුවට ස්වයං රැකියාවක් කරන්න වෙන්නේ. මේ සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. ඒක අපේ වක්කීමක්. අපි දන්නවා පෝට්ටු ආණ්ඩු මහින්ද මහත්තයා ආණ්ඩු මේ කොළඹ නගරේ ජනතාවගෙන් පරිගන්නවා. මොකද ඒ අය අපිව දිනවන හින්දා මුළු ලංකාවම කෙලවෙද්දී අපිත් එක්ක ඉන්න හින්දා. ඒ නිසා අපිට වක්කීමක් තියෙනවා. මේ අක්කර 900 ඇමැතිතුමා ජනාධිපතිතුමාට මම අවුරුදු එකමාරකට කලින් මෙන්න මේ ලොබිය කිව්වා. මේ ලොබියද කිව්වා සර් මේ අක්කර 900න් මූල්‍ය ආයෝජන කලාප දාන්න පුළුවන් ඒවා, තොරතුරු තාක්ෂණ ආයෝජන කලාප දාන්න පුළුවන් ඒවා, එහෙම නැත්නම් අනෙකුත් ආයෝජන කලාප දාන්න පුළුවන් ඒවා ඩෙන්ටිෆයි කරලා අක්කර හතරක් තියෙනවනම් අක්කරයක මිනිස්සුන්ට ගෙවල් දීලා ඉතුරු අක්කර තුන පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට යන්න කියලා. මේ මගේ පෞද්ගලික මතය. අපි විකුණන්න කැමති නැහැ. හැබැයි මේ ආර්ථික ඉඩම් වලින් ප්‍රයෝජන නොගෙන දැන් නාරාහෙන් පිටින් ඉන්න කෙනාව හේන මුල්ලට ගිහින් දාන්න බෑ. දැන් මේ ඊයේ පෙරේදත් මේ UD එක try කරනවලු නාරාහෙන් පිටින් ඉන්න කට්ටියව කියලා හේන මුල්ල දාන්න. ඒ නීතිය තියෙනවා කිලෝමීටර් 3ක් ඇතුළත දෙන්න ඕන කියලා. හරිද? එතකොට මිනිස්සු කැමති ඒ පැල්පත් වල ජීවත් වෙන නම් මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති තමන් අවුරුදු 40 50 ජීවත් වෙච්ච තැන ඒ ඉඩන්ට් එක ආණ්ඩුවට දෙන්න කැමති. ඒ හරියම ගෙවල් හම්බ වෙනවනම්. එහෙම නැතුව මේ අවුරුදු 50 නාරායන් පීඩ ජීවත් වෙච්ච කෙනාව දෙමඩ කොට ගිහිල්ලා දාන්නයි, කොම්පන්න වේදේ හිටපු කෙනාව කොළොන්නාවට ගිහිල්ලා දාන්නයි, කොළොන්නාව හිටපු කෙනාව හේන මුල්ලට දාන්නයි.
අර මන්තුමා ඔබතුමාගේ කාලය අවසානයි.
නෑ මට විනාඩි 5ක් දෙනවා මේ කිරියලමතුමා. ඉතින් ඒ නිසා අපි කියන්න ඕන දැන් මේ කතානායකතුමනි මේ අක්‍රමවත් නිසි ක්‍රමවේදයක් නැති බොරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අනිත් එක තමයි අවසාන වශයෙන් මගේ කතාව ඉවර කරන්න කලින් කියන්න ඕන දැන් කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් මිනිස්සුන්ට ගයක් ගන්න එක හීනයක් වෙලා තියෙන්නේ මේ බැංකු පොලි අනුපාතය හින්ද නෙමෙයි. මේ බැංකු පොලි අනුපාතය නිසා නෙමෙයි ආනයන තහනමත් එක හැදිලා තියෙන මාෆියාව එක්ක. ආනයන තහනමත් එක හැදිලා මාෆියා එක්ක මම ඔබතුමාට එක උදාහරණයක් මේ කියන්න මේ කැබිනට් මණ්ඩලයට ඇඩ්‍රස් කරන්න. එක්තරා මම නම කියන්නේ නැහැ. එක්තරා කේබල් සමාගමක් ගන්නකෝ. ආනයන තහනමත් එක්ක දේශීය ව්‍යාපාරිකයෝ කියාගෙන ඒගොල්ලන්ගේ ඩික්ලෙයාර්ඩ් ප්‍රොෆිට් එක ගියා අවුරුද්දේ. ඩික්ලෙයාර්ඩ් ප්‍රොෆිට් එක බිලියන 10ක්. ඊට කලින් අවුරුද්දේ බිලියන 7ක්. හැබැයි මේ තහනම නැති කාලේ බන්දුල් ගුණවර්ධන එතුමා තහනම නැති කාලේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය ඉතාම ඉහළට තියෙන වෙලාවේ මිලියන 700යි. මේ මම කියන්නේ බොරු නෙමෙයි. PLC කම්පැනි ස්ටොක් මාකට් එකේ එළියට දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බවත් මතක් කරමින් ඇමතුමනි දැන් ජනාධිපතිතුමා එක්ක ඊළඟ ජනාධිපතිවරණයට ලෑස්ති වෙන ගමන් රවට්ටන්න දෙන්නේ නැහනේ. හරිද? ඒ ගමන් මේවත් ඇඩ්‍රස් කරන්න කියලා ඉල්ලා සිටින්. මම එකක් කියන්න ඕන මගේ කතා ඉවර කරන කලින්. දැන් අද මෙතන කට්ටිය කියයි. හරිද? සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ සල්ලි නාස්ති කරා හොරකම් කරා කියලා. සතබා හොරකම් කරලා නැහැ. කෝප් කමිටුවේ මමත් ඉන්නවා. විභාග කරා. හැබැයි එතුමා ඒක වරද්දක් කරලා තියෙනවා. මේ මහා ලොකු බෞද්ධයෝ නොදුන්නට දැන් මහින්ද මහත්තයා මහා ලොකු බෞද්ධයා. හැම පන්සලකටම එනවා. සතබාහක් දීලා නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා පන්සල්වල පෙරහැරවල් කරන්න නායක ස්වාමීන් වහන්සේලාගේ අපවත් වීම වලට එහෙම නැත්නම් මේ විහාරස්ථාන දාගැබ හදන දැන් මගේ ආසනෙත් දාම්පාසල් හැදුවා. හරිද? පන්සල් හැදුවා. හැබැයි ඉතින් ඒවා මේ ටෙන්ඩර් නැතුව කරාට කරලා තියෙන රජ ආයතනෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන්. ඇයි? කොහේ ප්‍රපුද්ගලික අංශර දීලා නැහැ. කොමිස් ගාලා නැහැ. කොහෙවත් කරලා. එතකොට පන්සල් හදපගේ වැරදිද? නායක ස්වාමින් වහන්සේලාගේ අපවත් වීම වලට මුදල් මේ සංස්කෘතික අරමුදලෙන් වීදම් කරපගේ වැරදිද? ආදාන උත්සව වලට මේ වීදම් කරපගේ වැරදිද? මං අහන්නේ වැරදිද? ඔය ඉන්න මාළකු සිංහල බෞද්ධයෝ කියනකෝ මම නම් මුස්ලිම්. හැබැයි මම කියනවා හරි කියලා වරලා. මම කියනවා හරි කියලා. මොකද හේතුව කොළොන්නාව ආසනේ පන්සල් 61 59ක් හදන්න මාත් සල්ලි දීලා තියෙනවා. ඉදිරියට දෙනවා. හරිද? ඉතින් ඒ නිසා ඔය චෝදනා කෙරුවට මේ චෝදනාවල පිටිපස්සෙ තියෙන මොකක්ද දන්නවද? අර ඉස්සර වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපේ කඳවුර ඉන්නකොට අපිට ඇත්ත කතාව සිංහල බෞද්ධ කඳවුර අපෙන් ඈත් වෙලා ගියා. හැබැයි සජිත් ප්‍රේමදාස කියන්නේ හොඳ සිංහල බෞද්ධයෙක්. ඒ බව අද ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව තේරුම් කරගෙන ඉන්නවා. එතකොට මේ වගේ 2.50 හැලි ගිහිලා වැඩක් නැහැ. මොකද දන්නවද? දැන් උසාවිය තීන්දුව දීලා ඉවරයි. ඔය බොරු බෞද්ධයෝ තමයි මේ රට බංකොලොත් කරන්න මූලික වුනේ. මේ රටේ දරුවන්ගේ අනාගතය ඉවර කරේ. මේ රටේ දේපළ මංකොල්ල කෑවේ. මේ රටේ දේපළ හොරා කෑවේ කියලා. ඒ නිසා එකක් මතක තියාගන්න. ෆයිල් උදුරන්න පුළුවන්. කෑ ගහන්න පුළුවන්. සජිත් මහත්තයා කියනතර මම කියන්නම්. ඔය දඟලන්න වෙන්නේ මාස 6යි තව. ඊළඟට එන්නේ හොඳට මතක තියාගන්න දඟලන අය ඔක්කොම. ප්‍රේමදාස ආණ්ඩුව කන්නේ මේ කියන සෙල්ලම් නෙමෙයි එන්නේ දාට. ඒ බව මතක තියාගන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.